කල්‍යාණ මිත්‍රවරුනි, මේ මැදින් පුර පසළොස්වක පොය දවසේ අපි මෙතැනට නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයට රැස්ුනේ, එකතුනේ, මුළු ගැන්නුනේ අති විශේෂ කාර්යයකට නොවේ, බොහෝම සාමාන්‍ය ව්‍යායාමයකට, අභ්‍යාසයකට. කොතනත් කළ හැකි දෙයකට, මෙතන පමණක් නොවේ ලෝකේ, විශ්වයේ ඕනෑම තැනක කළ හැකි දෙයකට. එනම් මං සමග මොහොතක් ජීවත් වෙන්න තමන් එක්ක. අදහස, සංකල්පය එක් පැත්තකින් ලස්සනයි. තමා සමග ජීවත් වීම, තමන් සමග විසීම, තමන්ට එකතු වීම, වගේම තවත් පැත්තකින් ප්‍රශ්නාර්ථයක් මතු කරන කාරණයක්. ඇයි අපි අපත් සමග නොවේද ජීවත් වෙන්නේ? අප අපත් සමග නොවේද ඉන්නේ? පිට අපව දමාගොස් ඉන්න පුළුවන්ද? භෞතික වශයෙන් නම් බෑ. හැම විටම මේ ශරීරයත් එක්ක තමයි ඉන්න වෙන්නේ. අඩුම ගානේ ගැඹුරු නින්දට යනතුරුවත් ශරීරයේ මෙතන තියලා අපිට වෙන තැනකට ගිහිල්ලා ජීවත් වෙන්න බෑ. භෞතික වශයෙන් නම් බෑ. හැබැයි මානසික තත්ත්වය සමහර විට ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉන් බොහෝ විට තමන්ට ගෞගානක් ඈතින් ජීවත් වෙන්න පුළුවනි, පුළුවන් වට වඩා එහෙම තමා ජීවත් වෙන්නේ. කල්පනාවක් සමගම අප අපෙන් ඈත් වෙනවා. සමහර විට අපි හිතන්නේ අපි ගැනම වෙන්න පුළුවන්. හැබැයි අප ගැනම හිතන්න පටන් ගත්තාම කෙමෙන් කෙමෙන් ඒ සිතීම දුර දිග යන කල්පනාවක් බවට පත් වෙනවා. ඒ කල්පනාවත් සමග අප අපෙන් ඈත් වෙනවා. නිසයට කල්පනා ලෝකය කියන්නේ කල්පනා ලෝකයක්. මේ ලෝකේ නෙමෙයි ඉන්නේ. මේ ලෝකේ නෙවෙයි මේ ඇහෙන පේන දැනෙන ලෝකේ නෙවෙයි. අපිම හදාගත්ත අපේම සිතිවිලි වලින්, අපේම කල්පනාවන්ගෙන් හදාගත් අස්වාභාවික මායාකාරී ලෝකයක තමයි ඉන්නේ. හැම කල්පනාවක් සමගම අප පිවිසෙනවා කිසියම් මායාවකට. මායාව තමා සැබෑව. ඒ කල්පනාවෙ ඉන්න කෙනාට ඇත්ත කුමක්ද තමන් හිතන දේ? අසනීපයි කියන කල්පනාවේ හිටියොත් අසනීපයි, එන අසනීප තමා. අමාරුයි අපහසුයි කියන කල්පනාවේ නම් ඉන්නේ අමාරුයි අපහසුයි. මොන වෛද්‍යවරයා මොන වෛද්‍ය පරීක්ෂණය කර කීවත් නිරෝගී කිසිම ලෙඩක් නැහැ කියා, එය භෞතික වශයෙන් ඇත්ත වුණත් අර තමන් ලෙඩෙක්, මට ලෙඩක් තියෙනවා කියන කල්පනාවේ ජීවත් වන කෙනාට ඒ සනීපය දැනෙන්නේ නැහැ. ඒ සනීපය අත්දකින්න ලැබෙන්නේ නැහැ. අත්දකින්න ලැබෙන්නේ අසනීපය. දුක, අපහසුතාව, වේදනා. කවුරු හරි තමන්ට කැමති කියන කල්පනාවෙන් නම් ඉන්නේ කල්පනාවේ ඉන්නතුරු ඒ අනිත් කෙනාගේ හැසිරීමෙන් තමන්ට පේන්නේ ඒ තැනැත්තා හෝ තැනැත්තිය තමන්ව ඉතාම ප්‍රිය කරනවා, අගය කරනවා. ඒ හැමදේම කියන්නේ කරන්නේ තමන්ට තියෙන කැමැත්ත නිසා. සමහර විට සැරකරනවා වෙන්න පුළුවන්, ඔරෝනවා වෙන්න පුළුවන්, රවණවා, බනිනවා, අහක බලන් ඉන්නවා, කතා නොකර ඉන්නවා, මුණ නොගැසී ඉන්නවා. නමුත් ඒ සියල්ලම දැනෙන්නේ සහ බාරගන්නේ තමන්ට තියෙන කැමැත්ත, ප්‍රියතාවය, මනාපය නිසා කරන දේවල් විදියට. ඒ තමයි මෙහි තියෙන මායාකාරී ස්වභාවය. අපේම සිතිවිල්ලක් ඇතුලේ අපි තනි වුණාම, හුදකලා වුණාම වර්තමානයේ ඇත්තටම වෙන්නේ මොකද්ද, අනිත් අය ඇත්තටම කියන්නේ මොනවද, කරන්නේ මොනවද අපිට ඇහෙන්නෙත් නෑ, පේන්නෙත් නෑ. මොනවා කිව්වත්, මොනවා කළත්, මොනවා නොකරත්, මොනවා නොකීවත් ඒ සියල්ල අපේ සිතිවිල්ල විසින් අර්ථකථනය කරනවා, පරිවර්තනය කරනු ලබනවා. ඒ සිතිවිල්ලට අවශ්‍ය ආකාරයට. ඒ වගේම කිසියම් කල්පනාවක් අපි හදාගත්තොත් අහවල් කෙනා අපට කැමති නැහැ, අපව රුස්සන්නේ. ඒ කල්පනාව ඇතුලේ සිටිනතුරු සිටිනතාක්කල් ඒ තැනැත්තා හෝ තැනැත්තිය කරන කියන හැම ක්‍රියාවක්ම, වචනයක්ම අපට පේන්නෙත් ඇහෙන්නෙත් නුහුරට, නුගුණට. දරින් කතා කළත්, උපකාරයක් කරන්න ඉදිරිපත් වුණත්, යමක් දුන්නත්, අගය කළත්, ඒ හැම දෙයකම ඍණ පැත්ත තමයි, අසුභ පැත්ත තමයි අපිට ඇහෙන්නේ, පේන්නේ, දැනෙන්නේ, වදින්නේ. එතනදී අපට ඇත්ත පේන්නේ නැහැ. සරල කාරණා දෙකක් අපව ඇත්තෙන් වහං කරන, සත්‍යයෙන් දුරස් කරන, යථාර්ථය ආවරණය කරන. තවත් කාරණා ඇති. සත්‍යය වෙනුවට අසත්‍යයේ ස්මතු කරන, සත්‍යයට අසත්‍යයේ සායම් තවරන, තව කාරණා තියෙන්නට පිළිවන්. නමුත් මේ සරල කාරණා දෙක අප කාටත් තේරුම් කරගන්න පුළුවන්, වටහා ගන්නත් පුළුවන්. අපේ අත්දැකීම් වලින් කොහොමද මේ අපේම කල්පනා අපව අන්දවන්නේ, අපව රවට්ටන්නේ, අපව මුලා කරන්නේ? රැවටීම, මුලා කිරීම සහ ඇන්දවීම අප බොහෝ විට අනුන් පිට දාන දෙයක්. අපව රැවට්ටුවා, මුලා කරා, ඇන්දෙව්වා, වලක වැට්ටුවා. හැබැයි මේ සසර නැමැති වලේ අපි හැමදාම වැටිලා ඉන්නේ තව කවුරුවත් තල්ලු කළ නිසා නොවෙයි, තව කවුරුවත් ඇදලා දාපු නිසාත් නොවෙයි, අපිම පැනපු නිසා. කෙනෙක් නම් තල්ලු කළේ, ඒ තල්ලු කළ කෙනාටම කියන්න පුළුවන් අපිව ඇදලා උඩට ගන්න, ගොඩ ගන්න, ගලව ගන්න, බේර ගන්න, අත දෙන්න. එහෙම නොකිව්වත් තව කෙනෙකුට පුළුවන් බලහත්කාරයෙන් හරි කෙනෙක්ව වලකින් ගොඩ ගන්න. හැබැයි මේ සසර කියන මේ ප්‍රපාතයට අපිමයි අඩියෙන් අඩිය, අඩියෙන් අඩිය පැන්නේ. ඒ නිසා අරම තමා ගොඩෙන්ටත් පුළුවන්. සසර හැදෙන්නේ සිතිවිලි වලින්. සසර කල්ගල් වලින්, ගඩොල් වලින්, බ්ලොග් ගල් වලින් නෙවෙයි, ලී යකඩ වලින් නෙවෙයි සසර හැදෙන්නේ සිතිවිලි වලින්. ඒ වගේම සසර කියන්නේ හදලා තියෙන දෙයකුත් නොවේ, කවුරු හරි කවදා හරි දවසක හැදූ දෙයක් නොවේ. මේ මොහොතේ කෙනෙකු සිතන, කල්පනා කරන ඨාව ආකාරය අනුව ඒ මොහොතේ සසර හැදෙනවා. සසර කියන දේ අපට දන්න වචනයක්, විවිධ කාරණා සඳහා භාවිතා කරනවා. හොඳටත් නරකටත්, හොඳ පැත්තටත් පාවිච්චි කරනවා. සතුටිනුත් සසර ගැන කතා කරනවා. ඒ වගේම අසතුටිනුත් කම්පා වෙමිනුත් සසර ගැන කතා කරනවා. හැබැයි අපි කතා කරන්නේ කුමක් ගැනද කියා අපට හරිහමං අවබෝධයක් තිබෙනවාද? මේ මොනවා ගැනද කියන්නේ? මේ අකුරු තුනේ වචනේ සසර භාවිතා කරන්නේ, භාවිතා කරන්නේ කෙබඳු අත්දැකීමකටද, මොන වගේ ස්වභාවයකටද? සමහර විට මහා අනතුරක් දැක්කහම, හානියක් වුණහම, සුවකල නොහැකි ලෙඩක් හැදුනහම බඳු ව්‍යසනයකදී තමා මේ සසර හැටි අනේ අනිච්චං සංසාරේ කියා කියන්නේ. ඉතින් ඒ සසරේ එක ස්වභාවයක්. හැබැයි එහෙම නොවුනත් සසර හැම මොහොතකම සිතිවිලි වලින් නිර්මාණය වෙනවා. මේ මොහොතේ පවා සිතිවිල්ලකට නොවේ සසර කියන්නේ සිතීමෙන් නිර්මාණය වෙන දෙයකට. මේ දෙක වෙන් කරගන්න සිතීමයි සිතීමෙන් නිර්මාණය වෙන දෙයි. ඕනෑම අවස්ථාවක අප කල්පනාවක নিমগ্নව සිටිනවා නම්, ඈතට ගිය කල්පනාවක නම් අප ඉන්නේ, ඒ ඉන්නේ සංසාරේ. අපීම හදාගත්ත සසරක, අපීම කපාගත්ත පාරක, අපීම අටවගත්ත පීල්ලක, අපීම ඈතට ගිහිල්ලා. මේ සතුටිනුත් ඒ කල්පනාවේ යන්න පුළුවන්, අසතුටින් යන්න පුළුවන්, ආදරේ නිසා යන්න පුළුවන්, වෛරේ නිසා. මේ ඕනෑම හැඟීමකින් අපිට පුළුවන් අපේ සසර හදාගන්න. මේ දෙක එකක්, කල්පනා ලෝකයක ජීවත් වීමයි සසරේ සැරිසැරීමයි කියන්නේ දෙකම එකයි. මේ දෙක දෙකක් නොවේ. දෙකක් විදිහට ගන්න එපා. තමන්ගෙම සිතිවිලි ලෝකයක, කල්පනා ලෝකයක රවුම් ගැසීම, රස්තියාදු ගැසීමට තමා සංසාරේ සැරිසරනවා කියන්නේ. මේ කකුල් දෙකෙන් යන, පා දෙකෙන් යන, බයිසිකලයක නැගිලා යන, වාහනයක වාඩි වී යන ගමනකට නොවේ සාංසාරික ගමන කියන්නේ. කල්පනාවන් සමග තමන්ගෙම මනක්කල්පිත කතන්දරත් එක්ක යන ගමනකට. දැන් ඉසේ කතන්දරයක් එක්ක, හිතින් කතන්දරයක් හදා ගනිමින් ඒ කතන්දරයත් එක්ක ඈතට යන විට අපිට වර්තමානයේ නොදැනී යනවා. මේ වෙලාව දැනෙන්නේ නැහැ. මේ වෙලාවේ වෙන දේ ඇහෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ. ස්තක අරගෙන ඉන්නව වෙන්න පුළුවන්. එළියේ දේවල් තියෙනවා. රූප තියෙනවා. පාට තියෙනවා, හැඩ තියෙනවා, ආලෝකයක් තියෙනවා. ඒ ආලෝකයේ රූපවලට වැටිලා අපේ ඇහැට එනවා. ඒ ඇහැට වැටෙන ආලෝක කිරණ ඇහැ ඇතුලෙන් ඡායාවක් හදලා මොළේටත් යවනවා. ඒව නවතින්නේ නැහැ. හැබැයි එහෙම වුණාට මොළේ දක්වාම ඒ කාර්ය සංනිවේදනයේ සිදු වුණාට අපිට පේන්නේ නැහැ. එන්නෙත් නැහැ. එළියේ ශබ්ද තියෙනවා, ඒව ඇවිල්ලා කන් දෙකේ වදිනවා. වැදුනහම කන් දෙක ඇතුලේ කම්පනයක් ඇති වෙනවා. ඒ කම්පනය විසින් ඇති කරන කිසියම් ස්නායු සංනිවේදනයක් මොළේට යනවා. දැන් මේ සියල්ල වෙනවා. හැබැයි අපිට ඇහෙන්නේ නැහැ. අපි ඉන්නේ සිතවිල්ලක නම්, සිතවිල්ලක් ඇතුලේ නම්, සිතවිලි කතන්දරයක් ගොතමින් නම්, මවමින් නම්, ප්‍රබන්ධ කරමින් නම් ඇහෙන්නේ නැහැ. ඒතර වර්තමානයට අපි අන්දයි, වර්තමානයට අපි බිහිරි. අන්දයි බිහිරි පමණක් නොවේ, වර්තමානයේ කිසිවක් දැනෙන්නේ නැහැ. සමහර විට ඉතාම රසවත්ව හදාගත් ආහාරයක් අනුභව කරනවා වෙන්න පුළුවන්. බොහොම වියදම්කොට මිලදී අරගෙන කාලයක් කැප කරලා දන්න සියලුම සූප විධික්‍රම පාවිච්චි කරලා සියලුම රසකාරක එකතුකොට හැදු ආහාරයක් හපනවා, ගිලිනවා වෙන්න පුළුවන්. හැබැයි රහ දැනෙන්නේ නැහැ. අපේ දිවත් එක්තරා විදිහකට නිර්වින්දනයේ තත්වයකට පත් වෙනවා. දිව භෞතික වශයෙන් නිර්වින්දන නැහැ. හැබැයි ඒ දිවට දැනෙන රහ අපිට දැනෙන්නේ නැහැ. මොළේටත් දැනෙනවා. හැබැයි අපිට දැනෙන්නේ. මොළේට පණිවිඩය යම නැවතිලා නැහැ. නමුත් අපිට ඒ පණිවිඩෙන්නේ මොකද? අපි ඉන්නේ මෙතන නොවේ. අපි ඉන්නේ දිවත් එක්කවත්, ඒ ආහාරය එක්කවත්, මොලේ එක්කවත් නෙමේ, බොහෝම ඈතක සිතවිල්ලත් එක්ක. ඒ පමණ ඈතට ඒ පණිවිඩේ වන්න ආහාරයටත් බෑ, දිවටත් බෑ, මොලේටත් බෑ. මාරුවිට ලොකු කායික වේදනාවකින් ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හරීම සුවපහසු සයනයක හාන්සි වී සිටිනව, නැතිනම් හොඳ සුවපහසු පුටුවක වාඩි වී සිටිනව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනකොළ නැත්නම් උඳුපියලි වගේ ඉතාම සුමුදු මුදු මොලොක් දෙයක් මත හිටගෙන ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි මේ කිසිවක් අපිට දැනෙන්නේ නැහැ. මේ මුදු මොලොක් බව, ඒ සුවපහසුව, ඒ කිසිවක් දැනෙන්නේ නැහැ. අර කතන්දරයක් ඇතුළේ ඉන්නවනම් දැන් මේ කිසි දෙයක් දැනෙන්නේ නැහැ. සුවඳක් දැනෙන්නේ නැහැ. එතකොට මේ ඉන්ද්‍රියන් පහම වැඩ කරනවා. වැඩ කළාට අපි ඉන්නේ මේ කොතනකවත් නෙමෙයි. එපමණ ඈතට මේ ඉන්ද්‍රියන්ට බෑ සංනිවේදනය කරන්න, සම්ප්‍රේෂණය කරන්න, අපිට කියන්න. මේ සසර ඇවිදින කෙනා අන්දයි, බිහිරි, ගොළුයි. තරා විදිහකට නිර්වින්දන තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. එහෙම නැතුව සසර යන්න බෑ. හොඳට ඇස් පේන, කන් ඇහෙන, හැම දෙයක්ම හොඳට දැනෙන, වර්තමානයේ මැනවින්ම තේරුම් ගන්න පුළුවන් නම් එතන සසරක් නැහැ. එතකොට සසර හැදෙන්නෙම අපේ ආධ්‍යාත්මික අංග විකල භාවයෙන්. සසර පැත්තකින් තිබ්බත් අපි දැනන්නට උත්සාහ කරන බොහෝ ගැටලු, ප්‍රශ්න අපේම සිතීලි වලින් මැවූ දේවල්. තමන් පිළිබඳ, අනුන් පිළිබඳ, රැකියාව ගැන, රට ගැන, දේශපාලනය ගැන, ආගම ගැන, ලෝකයේ ගැන, කාලගුණයේ ගැන, දේශගුණයේ ගැන, ආර්ථිකයේ ගැන, මේ ඕනෑම දෙයක් ගැන, ක්‍රීඩා ගැන, මේ කවර හෝ කාරණයක් පිළිබඳව කෙනෙකු විඳිනවද, අසහනයට පත් වෙනවද, ඒ විඳීම අසහනය අර තමන්ගෙම සිතිවිලි කල්පනාවලින් තමා නිෂ්පාදනය වෙන්නේ. එම නිසා ලෝකයේ දුකක්ද, ජීවිතයේ කරදරයක්ද, ජීවත් වීම ගැටලුවක්ද, ප්‍රශ්නයක්ද, මේ කාරණේට ඒකාන්ත පිළිතුරක් නැහැ. ආටත් පොදු සර්වසාධාරණ පිළිතුරක් නැහැ. හිතන විදිහ අනුවයි. භාවනාවේදී අප සරලවම උත්සාහ කළා අපත් එක්ක ඉන්න. ඒ තමයි අපේ මූලිකම ඉලක්කය අරමුණ. මෙතනට අපි ආවේ ඒ අරමුණින් වෙන කවුරුවත් මුණ ගැහෙන්න, කතා කරන්න, දකින්න, ඇසුරු කරන්න නොවේ. බොහෝ කල්යාණ මිත්‍රයන් මෙතනදී මුණ ගැහෙනවා, දකින්න ලැබෙනවා. හැබැයි එය නොවේ මූලිකම පරමාර්ථය. අපට අවශ්‍යයි අපත් සමග ඉන්න. ඒ සඳහා සුදුසු පරිසරයක්, අවකාශයක්, වාතාවරණයක්, මඟ පෙන්වීමක් සහ අවකාශයක්, කාලයක්. එබඳු ඉඩක්, ප්‍රස්තාවක්, අවකාශයක් සහ වෙලාවක් තමයි මේ මධ්‍යස්ථානයේ හැම දිනාටම පිරිනමන්නේ, තිලින කරන්නේ. ඔබත් සමග ඉන්න. එන්න. කුමක් සඳහාද තමන් සමග ජීවත් වෙන්න? එන්න. ඒ ඇරයුම මේ මධ්‍යස්ථානය හැම දෙනාටම විවෘතව මුළු ලෝකේටම කරනවා. කුමක් පිණිසද එන්න කියන්නේ? ඔබත් සමග හුදකලා වෙන්න, තමන් සමග තනි වෙන්න. සාමාන්‍ය ජීවිතයේදී, සමාජයේදී සහ ලෝකයේදී අමාරුම දේ විවිධ වූ බැඳීම්, විවිධ වූ එකතු වීම් නිසා අපිට අපිත් එක්ක ඉන්න ලැබෙන්නේ නැහැ. ඉන්න පුළුවන්. ඒක තැන බාධාවක් නෙවෙයි, වෙලාව බාධාවක් නෙමෙයි. ඕනෑම තැනක, ඕනෑම වෙලාවක අපිට අපිත් එක්ක ඉන්න පුළුවන්. නමුත් තියෙන කාර්යබහුලත්වය සහ බැඳීම් නිසා හැම විටම තවත් දෙයක් එක්ක, තවත් කෙනෙකු එක්ක, තවත් කාර්යයක් එක්ක තමයි අපිට කාලය ගෙවන්න වෙලා තියෙන්නේ. ඒතර මෙහෙම පොයේ දවසක බොහෝ පින්කම් කරන කළ හැකි දිනයක්. හැබැයි වඩාත් වටින්නේ ඒ දවසර සියලුම දේවල් වලින් ඈත් වෙලා, හැම දෙනාගෙන් ඈත් වෙලා තමන් සමග හුදකලා වීමයි, තමා තුළට පිවිසීමයි. ඒට තමා අබිනිෂ්ක්‍රමණය කියන්නේ. අබිනිෂ්ක්‍රමණය, නික්මීම, නෙක්ඛම්ම, නික්මෙන්න ඒ සියලුම බාහිර ආයෝජනයන්ගෙන්. එක දවසකට හරි, එක වරුවකට හරි ඒ සියලුම බාහිර එකතු වීම වලින් ඉවත් වෙන්න. නෙක්ඛම්ම. ඒ තමන්ට තමන්ව දැනෙන්න පටන් ගන්නවා. තමන්ට දැනෙනවා තමන් ඉන්න ඉරියව්ව. මේ ඉරියව්ව බොහොම සරල සාමාන්‍ය දෙයක්. ඉරියව්ව ගණන් ගන්නෙම නැති දෙයක්. ඉරියව්වක් අපි ගණන් ගන්න ඉන්න විදිහ අමාරු නම්, රිදෙනවා නම්, එපමණයි එහාට ඉරියව්ව ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ඉරියව්ව දැනෙනවා කියන්නේ අපිට අපිව දැනෙන්න පටන් ගන්නවා. දන්නවනම් අපි ඉන්නේ වාඩි වෙලා, අපි ඉන්නේ හිටගෙන, අපි ඇවිදිනවා හාන්සි වෙලා. ඒ දැනීම තියෙනවා නම් ඒ දැනීම අපිට කියනවා ඔබ ඔබට ඔබට ඔබ ඔබටම කිට්ටු වෙමින් ඉන්නේ, සමීප වෙමින් ඉන්නේ. ඒ දැනෙන දෙයක් පේන දෙයකට වඩා දැනෙන දෙයක්. වාඩි වී සිටින විට ඒ ඉරියව්ව දැනෙනවා. ඒතර ඉරියව්ව තමයි භාවනාවේ පාදම, අත්තිවාරම, භාවනාවේ පදනම ඉරියව්වයි. එනි ඉරියව්ව දැනීම, මොන ඉරියව්ව හිටියත් ඉරියව්ව දැනෙන්නට ඕන. කෙනෙකුට ඉන්න පුළුවන් පද්මාසනයක, එහෙම නැත්නම් අර්ධ පද්මාසනයක. හැබැයි දන්නේ නැත්නම් තමන් වාඩි වෙලා ඉන්න බව, එතන භාවනාවක් නැහැ. ඒ ඉන්නේ තමන් එක්ක නෙවෙයි. හැබැයි කෙනෙකු බිත්තියකට හේතු වෙලා, ඇල වෙලා, හාන්සි වෙලා හිටියත් ඉන්නේ දැනුවත්ව නම්, ඉන්නේ ඉරියව්ව පිළිබඳ දැනුවත්ව, කියන්නේ දැනෙනවා නම් තමන්ගේ ඉරියව්ව තමන්ට මැනවින්, අන්න එතන තමා යෝගියෙකුගේ බීජාංකුරය වැඩෙන්නේ, රෝපණය වෙන්නේ. ත්‍රේ දැනීමෙන් තමා භවනාව පටන් ගන්නෙ. අපි කිට්ටු වෙන්න පටන් ගන්නෙ එතනින්. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි, මේ ඉරියව්වම භවනා අරමුණක්, භවනා කමඨහනක්. වෙන කමඨහන්, වෙන භවනා අරමුණු දැනගත්තේ නැතත්, නොකලත් නොවැඩුවත් ප්‍රශ්නයක් නැහැ. ඉරියව්ව ගැන අවධානයෙන් ඉන්න පිළිවන්නම් ඕනෑම තැනක, ඕනෑම වෙලාවක සහ ඕනෑම ඉරියව්වකදී එතන ඔබ භාවනා කරනවා. එතන ඉන්නේ භාවනා යෝගියෙක්. අනවම වෙන්න පුළුවන්, අතු ගානවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වාඩි වෙලා ලියනවා, උයනවා, කොල් කමක් නැහැ. මොනවා කරත් ඒ ඉන්න ඉරියව්ව පිළිබඳ දැනෙනවනම්, දැනීමක් තියෙනවනම්, ඉන්න ඉරියව්ව පිළිබඳ දෙපතුල් වල ඉඳලා හිස් මුදුනට එනකල් අත් දෙකක් ඇතුළුව කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ ඔබ ඉන්නේ ඔබට හුඟක් ළඟින් සමීපව. ඒ තමයි භාවනාව නැමැති බීජය පැලවෙන, මුල්ලදින සහ වැවෙන සස්ත්‍රීක පොළව ඉරියව්ව. ඉතින් ඉරියව්ව සම්පූර්ණයෙන්ම අමතක කරලා, ඉරියව්ව ගැන කිසිම හැඟීමක් දැනීමක් නැතිව එකපාරට මොනෝhari ක්‍රමයක් අරගෙන, අරමුණක් අරගෙන, ඒ අරමුණේ හිත තියන්න උත්සාහ කරන්න පුළුවන්. සමහරට ඒ අරමුණේ හිත තියනවා වෙන්නත් පුළුවන්. හැබැයි එතන මේ දැනුවත් භාවය නෑ. ඒතර භාවනාවේදී අපි දිනු කරන්නේ දැනුවත් බව. ඒ දැනුවත් බවත් සමග එන ඒකාග්‍රතාව. දැනුවත් බව නැතුව ඒකාග්‍රතාවයක් කෙනෙකුට දිනු කරගන්න පුළුවන්. ඒට දැනුවත් භාවයක් අවශ්‍ය නැහැ. ඒකාග්‍රතාවක් දිනු කරන්න වයලින් එකක් අරගෙන, සිතාරයක් අරගෙන, බටනලාවක් අරගෙන පුළුවනි. එහෙම නැත්නම් චිත්‍රයක් අඳින ගමන්, නටන ගමන් ඒකාග්‍රතාවයක් තියාගන්න පුළුවන්. ඒ කිසිවක් නැතත් මොනවා හරි දෙයක් දිහා බලාගෙන, හිස් පිටියක් දිහා, බිත්තියේ තියෙන පුංචි තිතක් දිහා, දැල්වෙන පහන් සිලුවක් දිහා, බහින ඉරක් දිහා, නැගෙන සඳක් දිහා, පායන තාරකාවක් දිහා, මේ ඕනෑම දෙයක් දිහා බලාගෙන කෙනෙකුට හිතක් එකඟ කරන්න පුළුවන්. හිත එකඟ කිරීම පහසු නැහැ. නමුත් එබඳු සරල ප්‍රක්‍රමයක් භාවිතා කර හිතක් එකඟ කරන්න පුළුවන්. එතෙන්දී ඒකාග්‍රහිතක් ලැබෙනවා, සැල්ලුවක් ලැබෙනවා, මතකයක් හොඳ මතකයක් දිනු කරගන්නටත් පුළුවන්. හැබැයි දැනීමක් නැහැ, දැනුවත් බවක් නැහැ. එතකොට දැනීමක් නැති හුදු ඒකාග්‍රතාවයක් පමණක් නම් කෙනෙක්ගෙන් දිනු වෙන්නේ, ඒට සමාධිය කියන්න පුළුවන්. හැබැයි සම්මා සමාධිය නොවේ. මුල සිටම මේ දැනුවත් භාවයට තැනක් දෙන්න. තමන් පිළිබඳ දැනීමට වෙන මොනවත් නොවේ. අර දේශනේ, මේ දේශනේ, අර පොත, මේ සූත්‍රය, අර කමඨහන, අර අර්ථ දක්වීම නැහැ. ලංකාවේ ක්‍රමේ, ඉන්දියාවේ ක්‍රමේ, තායිලන්ත ක්‍රමේ, බුරුම නැහැ. ඒකක් ගැනවත් නෙමෙයි. මොනවා නොදැන හිටියත් හෝ ඒ මොනවා දැනගෙන හිටියත් මේ කාරණේට අදාළ නැහැ. ඉරියව්ව ගැන දන්නවද? මේ වෙලාවේ ඉන්න ඉරියව්ව දැනෙනවද? ඉරියව්ව මොකද්ද කියන එක නෙමෙයි, මේ වාඩි වෙලාද ඉන්නේ කියන එකට වැඩිය. ඔබ වාඩි වෙලානේ ඉන්නේ නැහැනේ, දැනෙනවද? ශරීරයේ තියෙන විදිහ දැනෙනවද? කොහොමද අත් දෙක තියෙන්නේ? පාද දෙක කොහොමද තියෙන්නේ? කොන්ද කොහොමද? කොහෙද තද වෙලා තෙරපිලා තියෙන්නේ? සැහැල්ලුවෙන් තියෙන්නේ? හිර වෙලා තියෙන්නේ? හිරි වැටිලා තියෙන්නේ? රස්නේ කොහෙද? සීතල කොහෙද? මේවා දැනෙනවද? එතකොට මේ සියලුම දැනීම් එක්ක කෙනෙකුට පුළුවන් නම් කාලයේ ගෙවන්ට අන්න එයම භාවනා කමඨහනක් වෙනවා. ඒ ඉරියව්වම භාවනා කමඨහනක් වෙන කමඨහන් අලුතෙන් හොයන්න අවශ්‍යත් නැහැ, ඉල්ලන්න අවශ්‍යත් නැහැ, දැනගන්න අවශ්‍යත් නැහැ. වර්තමාන ඉරියව්ව කියන්නේ හොඳ භාවනා කමඨහන. ඉරියව්ව තුල තැන්පත් වෙන්න. ඒතර ඉරියව්වත් තැන්පත් කරගන්නවා අපි. කියන්නේ හැම වෙලෙම දඟලන්නේ නැහැ. ඉරියව්ව තැන්පත් කරගන්නවා. ඉරියව්ව තැන්පත් කරන අතරම ඉරියව්ව තුල පුද්ගලයා තැන්පත් වෙනවා. ඒ තැන්පත් වෙන්න වෙන්න තමයි ඉරියව්ව හොඳටම දැනෙන්න පටන් ගන්නෙ. සියුම් සංවේදනා පවා දැනෙනවා. වෙනද රිදුන් නැති තැන් රිදෙන්න පටන් ගන්නවා. වෙනද හිරි වැටුන් නැති තැන් හිරි වැටෙනවා කියන එක තේරෙන්න පටන් ගන්නවා. එහෙම අර වේදනා පැත්ත, රිදෙන පැත්ත සියුම්ම සහ ප්‍රබලව දැනෙන්න පටන් ගන්නකොට හිත ඒකට කැමති නෑ. සිතට අවශ්‍යයි හැම විටම මේ සැප හොයාගෙන යන්න. සැපක් තමයි හිත විඳින්න බලන්නේ ඕනෑම දෙයකින්. හිත දුක හොයාගෙන යන්නේ, සැප හොයාගෙන යන්නේ, සැප පතාගෙන යන්නේ. බැරි තැනක සැප ඇති කියා එහෙන් සිත අපිට කියනවා, අන්න අහවල් තැන සැප තියෙනවා, එතෙන්ට යමු. දැන් අපිත් ඒ විශ්වාස කරලා හිතත් එක්ක ඒ හිත කියන තැනට යනවා. සිතිවිලි වලින් යනවා, කල්පනාවෙන් යනවා, ඇවිදගෙන යනවා, බස් එකේ යනවා, කෝච්චියේ යනවා, කාර් එකේ යනවා, ප්ලේන් එකේ නැවේ, ඕනෑම විදිහකට අපි යන්නේ. කොතෙන්ට හරි මෙතන ඉඳලා ඒ හිත එතන මෙතන නැති සැපක් ඇති කියා අපට කියන නිසා. මෙතන නැති එතන ඇති සැපක් ගැන හිත අපිට සිහිනයක් පෙන්වන නිසා. ඒ සිහිනයට අහුවෙලා අපි මනසිනුත් යනවා, ශරීරෙනුත් යනවා, වාහනවලත් යනවා. මේ හිත යන්නේ සැප හොයාගෙන. දුක හොයාගෙන නෙවෙයි. හැබැයි ඒ යන ගමනේදී සැප විතරක් නොවේයි හිතට මුණ ගැහෙන්නේ. සැප පමණයි හිතට දකින්නට අවශ්‍ය, විඳින්නට අවශ්‍ය, බලන්නට අවශ්‍ය, අහන්නට අවශ්‍ය, ස්පර්ශ කරන්නට අවශ්‍ය, වෙන කිසිවක් නෙවෙයි. හුදු සැප පමණයි. නමුත් මොනෑම හේතුවක් නිසා ඒ යන ගමනේදී අනපේක්ෂිත වූ බලාපොරොත්තු නොවන දුක්වලට මුණ පාන්න වෙනවා. එතෙන්දි තමා බලාපොරොත්තු කඩවීම, බිඳවැටීම, අපේක්ෂා භංගත්වෝ කියන ඔය හැම වචනයක්ම අදාළ වෙන්නේ. ඒතර ලොකු රවුමක් ගහලා සැප හොයාගෙන ගිහිල්ලා හොයන සැප එක්ක ලැබිලා විඳලා රවුමක් ගහලා ආපහු හිටිය තැනටම හිත එනවා. හිටිය තැනටම එනවා. එන්නේ හිස් සතින්. යන්නේ බලාපොරොත්තු මල්ලක් පුරවගෙන. එයින් කොටසක් ඉටු වෙනවා. 100%ක් නැතත් කිසියම් ප්‍රතිශතයක් ඉටු වෙනවා. ඒකම බලාපොරොත්තු නොවන දේවල් වලට මුණ පාන්න වෙනවා. මේ කොහොම හරි අර බලාපොරොත්තු මල්ලක් පුරවගෙන ගිය ගමනින් ආපහු එනකොට එන්නේ ඒ බලාපොරොත්තු ටික නැති බලාපොරොත්තු බිඳවැටීම් සහිත හිස් මල්ලක් අරගෙන. ඉතින් ආපහු හිටිය තැනට හිස් සතින් එනවා. ආපහු රවුමක් යනවා. ආයෙත් බලාපොරොත්තු මල්ලක් පුරවගෙන තවත් තැනකට. දැන් මේ යන චාරිකාව මේට තමයි සසර ඇවිදිනවා කියන්නේ. දැන් මේ ගමන මොහොතකට නවතිනවා ඉරියව්ව ගැන අවධානයෙන් සිටින විට. නැවතුණාට අර ඉරියව්වේ වේදනාව දැනෙනවනේ, රිදෙනවා දැනෙනවා, හිරිවැටෙනවා දැනෙනවා, කකියනවා දැනෙනවා. ඒ දැනෙනකොට හිත ආපහු අර සිහේ හරි තියෙන මනක්කල්පිත සැපක් ගැන හිතන්න පටන් ගන්නවා. මේ වර්තමාන වේදනාවෙන් නිදහස් වෙන්න. දැන් ඒකට අවධානය යොමු කළොත් නේ රිදෙනවා දැනෙන්නේ. ඒ නිසා මොකටද වර්තමාන අපහසුතාවයට හිත යොමු කරන්නේ? වෙන දෙයක් ගැන හිතන්න පටන් ගන්නවා. ඒ හිතන විට මේ රිදෙන එක නොදැනී යනවා. මොහතකට ඉතින් ආපහු ඒ කල්පනාවෙන් ඒ රවුම ගහලා එතන බලාපොරොත්තු වෙච්ච සැප ලැබිලා හෝ නැතුව හෝ ඉවර වුණාම ආපහු රිදෙන්න පටන් ගන්නවා. ඉතින් ආපහු මෙතෙන්ට එනවා, ආපහු රිදෙනවා. ඉතින් හිත කැමති නැහැ මේ ඉරියව්ව ගැන භවනාව දිගට කරන්න. මක්නිසාද? ඒ ඉරියව්ව එන්න එන්න වේදනා දෙන්න පටන් ගන්නවා. එන්න එන්න වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් රිදෙන්න පටන් ගන්නවා. වැඩි වැඩියෙන් කකියන්න පටන් ගන්නවා. ඉතින් වඩ වඩාත් අවධානය යොමු කරන්න ඒ වේදනා දැනෙනවා වැඩි. ඉතින් දී හිත කියනවා මොන මල ඉලව්වද එක්ක වෙනස් කරන්න ඉරියව්. ඔබ වෙනස් කරන්න. ඇයි මෙහෙම වද දෙන්නේ? මේක දුෂ්කර ක්‍රියාවක්. මධ්‍යම ප්‍රතිපදාවට එන්න. මේක වෙනස් කරන්න. එහෙම නැත්තම් මට ඉඩ දෙන්න මගේ ලෝකයක් ඇතුලේ ඈතට ගිහිල්ලා මේ වේදනාව නොදැනෙන තරම් ඈතට ගිහිල්ලා ඉන්න. ඉතින් හිත මේ විකල්ප දෙක තමයි ඉදිරිපත් කරන්නේ. එක්ක ඔයා ඉරියව්ව වෙනස් කරන්න, එහෙම නැත්නම් මට මෙතනින් යන්න ඉඩ දෙන්න. මේ අපායෙන්. ඉතින් බොහෝ විට ආධුනික තත්වේ සිටින කෙනෙක් මේ විකල්ප දෙකෙන් එක විකල්පයකට යනවා. එක්ක ඉරියව්ව වෙනස් කරනවා හිත කිව්ව ගමන්ම. එහෙම නැත්නම් අර හිතට ඉඩ දෙනවා කොහේ හරි ඈතකට ගිහිල්ලා මේ වේදනාව නොදැනෙන තරම් ඈතකට ගිහිල්ලා කල්පනාවක් එක්ක ඉන්න. එහෙම කල්පනාවක් එක්ක ඉන්න විට වෙලාව යනවා දැනෙන්නේ. ඈතට යන්න වෙලාව දැනෙන වෙලාව ගත වෙන බව දැනෙන්නේ. එම මෙතන ඉන්නකොට වේදනාවක් එක්ක වෙලාව හොඳටම දැනෙනවා. හැම තත්පරයක්ම විනාඩියක් වගේ, හැම විනාඩියක්ම පැයක් වගේ දැනෙන්න පටන් ගන්නවා. හැබැයි සිතවිල්ලක් සමග රවුම් ගහන විට කාලය බොහෝම ඉක්මනට යනවා. ඉතින් කාලය ගෙවා ගන්න, කාලය කාදමන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි කල්පනා කර කර සිටීම. මේ විකල්ප දෙකෙන් එකකට මුලදී කෙනෙක් යනවා. හැබැයි ඉන්නේ වාඩි වෙලා හොඳට පද්මාසනේ නැත්තම් වෙන ඉරියව්වක බොහොම හොඳට වාඩි වෙලා ඉන්නවා. බලන් ඉන්න අයටත් හිතෙනවා හොඳ ඉරියව්වක ඉන්නවා, මෙයා හොඳ යෝගියෙක්, බොහොම දියුණු කෙනෙක්, හොඳ සමාධියක් තියෙනවා බැලුවා. හැබැයි ඇතුළේ ඊට වෙනස්. ඒ ශරීරයේ තමයි එහෙම පිළිමයක් වගේ තියෙන්නේ. හැබැයි මානසික තත්ත්වය වෙනස්. එතන භාවනාවක් ඇත්තෙම නැහැ. එතන භාවනාවක් ගොඩනගා ගන්නට නම් අර හිත විකල්ප ඉදිරිපත් කරන විට අපි සිහියෙන් ඉන්නට ඕනේ. මෙයා මේ කියනවා. මෙයා අර වලවල් දෙකෙන් එකකට අපිව දාන්න හදනවා. එක්ක ඉරියව් වෙනස් කරන්නට කියනවා. එහෙම නැත්තම් මොනවා හරි හොඳ රසවත් දෙයක් කල්පනා කර කර ඉන්න කියලා. එතන මේ හිත ගේන යෝජනා දෙක ස්ථිර කරන කෙනෙකුට නෙමෙයි භාවනානුයෝගියා කියන්නේ. මේ යෝජනා දෙකට හුඟකන් දෙන්න. හැබැයි මේක යෝජනාවක්වත් ස්ථිර කරන්න එපා. ඒක යෝජනා විදිහට තිබුණා වේ. ඉතින් හිත ආයෙත් යෝජනා අරගෙන එනවා. ආයෙත් තරන් එනවා. ඒක යෝජනා විදිහට තිබුණා වේ. ඔව් බොහොම කළ යෝජනාව මට ඇහුණා. බොහොම හොඳයි. ඒ ඇති. ඒ ප්‍රතිචාරය හොඳටම ඇති. ඉතින් හැබැයි අපි දැන් ඒ එක විකල්පයක්වත් බාරගත්තේ නැහනේ. බාරගත්තේ නැති නිසා අපිට හොඳටම රිදෙනවද? හොඳටම ඉන්න අමාරු ඉරියව්වේ. නැදී භාවනාව අපිට කියනවා මේ අමාරුව ගැන භාවනා කරන්න. මේ වේදනාව ගැන භාවනා කරන්න. ඒ සියලුම වේදනා අතර ශරීරයට දැනෙන ඔය ඉන්න ඉරියව්වට දැනෙන සකල විද වූ වේදනා අතර ප්‍රබලවම දැනෙන වේදනාව තෝරගන්න. තෝරගෙන සම්පූර්ණ අවධානය ඒ වේදනාවට යොමු කරන්න. දැන් හරියටම බලන්න කොහෙද මේ රිදෙන්නේ? මේ කොතනද රිදෙන්නේ? කොතනද මේ හිරිවැටිලා තියෙන්නේ? කකියන්නේ කැක්කුම් දෙන්නේ කොතනද? ලකුණු කරන්න පුළුවන්ද? පෑනක් අරගෙන, පැන්සලක් අරගෙන, පින්සලක් අරගෙන හරියටම රවුමක් අඳින්න පුළුවන්ද? මෙන්න මෙතනයි රිදෙන්නේ. මෙන්න මේ පැත්තේ. ඉතින් ලොකු රවුමක් අපි අඳිනවා. මෙන්න මේ පිටේ මෙන්න මේ ටික රිදෙනවා. මනසින් අපි සිහියෙන් ඒ ප්‍රදේශය සලකුණු කරනවා. එච්චර ලොකු ප්‍රදේශයක්ද මේ රිදෙන්නේ? ඒ හරියටම වේදනාව කොහෙද තියෙන්නේ? තව තව ඒ රවුම පොඩි කර කර පුංචි කර කර එන්න පුළුවන් අපිට. ඇවිල්ලා ඇවිල්ලා මෙන්න මෙතනයි කියලා හරියටම ඇඟිල්ල තියන්න සමහර විට පුළුවන් වෙයි. සමහර විට එහෙම හොයාගෙන එන විට එහෙම වේදනාව මෙතන තියෙනවා කොට එතන නෑ, වෙන තැනක තියෙන්නේ. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා එතෙන්ට ඇඟිල්ල තියන්න යනකොට එතනක් නැහැ, තවත් තැනක. මේ තමා වේදනාවේ ස්වභාවය. වේදනාව කියන්නේ දෙයක් නොවේ. අපහසුතාවය කියන්නේ භෞතික දෙයකට නෙවෙයි. භෞතික දෙයක් ගැන තමා අපිට තැනක් කියන්න පුළුවන්. දැන් තුවාලයක් කියන්නේ භෞතික දෙයක්. තැලීමක් කියන්නේ භෞතික දෙයක්. කැපීමක් කියන්නේ භෞතික දෙයක්. ඒක ගැන කියන්න පුළුවන් මෙන්න මෙතනයි තුවාලේ, මෙතනයි කැපිලා තියෙන්නේ, මෙතනයි තැල්ලා තියෙන්නේ. හැබැයි වේදනාව ගත්තාම, ඔය අපහසුතාව කියන ඒවා ගත්තාම ඒවා දේවල් නෙමෙයි. ඒ නිසා අපි ඇඟිල්ල තියන්න යන විට එතන නෑ. ඒක ආබාධයක්. තුවාලයක් නැත්නම් අපිට හරියටම වේදනාවට ඇඟිල්ල තියන්න බෑ. මෙන්න මෙතනයි කියලා. බොහෝ විට. ඉතින් එහාට මෙහාට පයින්. ඉතින් පයින්කොට අපිත් එහාට මෙහාට පැනලා කොහෙද ඔයා ඉන්නේ? කොහෙද ඔයා ඉන්නේ? ඔතනද ඉන්නේ? ඔතන නැත්තම් අතනද ඉන්නේ කියලා අපිට පුළුවන් මේ වේදනාවත් එක්ක ඔට්ටු සෙල්ලමක් කරන්න පුංචි. ඒතර මේ භාවනාවේ කොටසක්. මේ තමයි භාවනාව. අපි ඉන්නේ මෙතන. මේ වර්තමානයේ කිසිම කතන්දරයක් ඇතුලේ නෙමෙයි. අපිට රිදෙනවා. ඇත්ත හොඳටම රිදෙනවා. හැබැයි ඒ රිදීම එක්ක අපි භාවනා කරනවා. ඒ සඳහා ඉවසීම අවශ්‍යයි. එතකොට ඉවසීම නැති කෙනෙක් නැහනේ. මිනිස්සෙක් නම් ඉවසීමක් තියෙනවා. එහෙම ඉවසන්ට බැරි නම් මේ පමණ කල් කාටවත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ ඉවසීමක් නැති කෙනෙකුට. ඒ තියෙන ඉවසීම අපි මෙතනදී මතු කරලා ගන්නවා, ප්‍රයෝජනෙට ගන්නවා. අපි ළඟ සැඟවී තිබෙන ඒ ඉවසීම අරගෙන එයාගේ උදව්වෙන් අපි බලනවා මේ වේදනාව, අපහසුතා, දුෂ්කරතා, රිදීම් ගැන අපිට පුළුවන්ද අවධානයෙන් ඉන්න. ඒ එහෙම ඉන්න උත්සාහ කරන විට එක තප්පරයක් හිටියා කියන්නේ. එතකොට ඒ තප්පරය ඇතුලේ අර ඉවසීම දෙගුණ වෙනවා. අපිට ඉවසන්න පුළුවන් හැකියාව ද්විගුණ වෙනවා. තවත් තප්පරයක් හිටියොත් තවත් වැඩි වෙනවා. එතන මේ භාවනාවෙන් ලැබෙන අතුරු විපාකයක්, අතුරු ඵලයක්, අතුරු ප්‍රයෝජනයක් තමයි ඉවසන්ට පුළුවන් හැකියාව, දරා ගන්නට පුළුවන් හැකියාව දිනු වීම. එක වේදනා දරා ගන්නට පුළුවන් හැකියාවෙන් තමයි පටන් ගන්න. හැබැයි ඉන් පස්සේ බාහිර දේවල්, කරදර, ප්‍රශ්න, මානසික දේවල් මේ ඕනෑම දෙයකට ඒ ඉවසීමේ හැකියාව, දරා ගැනීමේ හැකියාව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර දරා ගන්නට පුළුවන් කෙනෙක් බිහි වෙනවා මේ සරල භාවනාව හරහා. ලොකු දෙයක් අපි කළේ නැහැ, බොහොම පුංචි දෙයක්. ඇහුවොත් මොකද්ද කරන භාවනාව? මේ වාඩි වෙලා ඉන්න එක. එච්චරයි, වෙන මොනවත් කළේ නැහනේ. හැබැයි ඒ ඇතුලේ මේ ක්‍රමයට අපි ඉන්නවා නම් එතන මහා ඉවසීමක්, යෝධ ඉවසීමක් වැවෙන්ට වැඩෙන්ට පටන් ගන්නවා. ඉවසන්ට පුළුවන් කෙනාටයි සසරින් එතෙර වෙන්න පුළුවන්. සංසාරේ ඉන්නත් ඉවසීමක් ඕනේ. මොකද මේ සියලුම දුක් කරදර තියෙන්නේ සසරේ ඉන්න නිසා. හැබැයි ඉවසන්ට බැරි නිසායි අපි සසරේ ඉන්නේ. මේ කියමනේ පරස්පරයක් පෙනෙයි. මේ හැම ප්‍රශ්නයක්ම, හැම අනතුරක්ම, වේදනාවක්ම අපිට ලැබෙන්නේ, විඳින්නේ සංසාරේ ඉන්න නිසා. ඒ නිසා කෙනෙකුට කියන්න පුළුවන් ওই සංසාරේ ඉන්න හිතන අය, ඉන්න ප්‍රාර්ථනා කරන අයට ලොකු ඉවසීමක් තියෙනවා. සංසාරයෙන් පැනල යන්න හදන අයට වඩා මේ පැනල යෑමේ වෙනම එකක්. හැබැයි පැනල යන්න පුළුවන්ද සසරින් කියන කාරණියත් වෙනම සාකච්ඡා කරන්න අවශ්‍යයි. එහෙන් පැනල යන්න පුළුවන්ද සසරින්? පැනල යන්න තැනක් තියනවද? පැනල ගියායේ ඉන්නවද? ඒතර මේ සසරින් පැන යාමක් ගැන නෙමෙයි කතා කරන්නේ. කොහොම හරි ඉවසන්ට බැරි නිසායි අපි සසරේ ඉන්නේ. ඉවසන්ට බැරි නිසා. ඉතින් මේ කාරණේ මෙනෙහි කරලා බලන්න. ඇයි එහෙම කියන්නේ? එහෙම ඇහෙන්නේ? එහි ඇත්තක් තියනවද? මොකද්ද තියෙන ඇත්ත? අපි මේ පවන කාලයක් මේ සසරේ හිටියේ අපිට ඉවසන්න බැරි නිසාද? ඉවසන්න පුළුවන් වුණා නම් අපි සංසාරේ නැද්ද? මේ කාරණය විවේකීව මෙනෙහි කර බලන්න, විපස්සනාවට ගන්න කමඨාන. ඉතින් ඉවසන්න පුළුවන් කෙනාටයි සසරින් අයින් වෙන්න පුළුවන්. ඉවසන්න පුළුවන් කෙනාට. ඉවසන්න බැරි කෙනා ප්‍රශ්න හදා ගන්නවා. සංසාර ප්‍රශ්නේ මේ හැම ප්‍රශ්නයක්ම හදාගෙන ඒවා විසඳන්න හදනවා. අනිත් පැත්ත එක්ක ගහගන්න හදනවා, බැනගන්න හදනවා, පොලිසිය යනවා, නඩු කියනවා, පූණියම් කරනවා, ඔක්කොම කරනවා ඉවසන්න බැරි කෙනා. එතරම් හිතන මේ සංසාරය ඇතුලේ මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් පොලිසිය ගිහිල්ලා නඩුවක් දාලා ඌනියමක් කරලා මොනවා හරි රටමාරු කරලා රස්සාව මාරු කරලා දික්කසාද වෙලා කසාද බැඳලා මොනවා හරි කරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් සංසාරය ඇතුලේ. ඒ ඉවසන්න පුළුවන් කෙනා එහෙම පැනල යන්න හදන්නේ ඒ ප්‍රශ්නේ වේදනාව ඉවසනවා. හැබැයි වේදනාව ප්‍රශ්නය හඳුනා ගන්නවා. එහෙම ප්‍රශ්නයක් නැවත හදාගන්න නැතුව ඉන්නේ කොහමද කියන කාරණය හොයාගන්න පුළුවන් ඉවසන්න පුළුවන් කෙනාට. ප්‍රශ්න හදහද ඒවා විසඳලා විසඳලා යන ගමනට තමයි සසර කියන්නේ. මේ පැත්තෙන් ප්‍රශ්න හදනවා, මේ පැත්තෙන් උත්තර හොයනවා. ඉතින් ඒ හොයන උත්තරේම ආය දවසක ප්‍රශ්නයක් වෙනකොට ඒ ප්‍රශ්නෙට අලුත් උත්තරයක් හොයනවා. ඉතින් මේ අද අපි විසඳන්නට හදන ප්‍රශ්නය අතීතයේ දවසක තිබුණු ප්‍රශ්නයකට අපි හොයාගත්ත විසඳුමක්. අද අපිට ප්‍රශ්නයක් කියලා මේ දැනෙන දේ මොනවා හරි ප්‍රශ්නයක් අපි මේ විසඳන්නට හදන වර්තමාන ආර්ථික ප්‍රශ්නයක්, අසනීපයක්, සම්බන්ධතා ප්‍රශ්නයක්, ඕනෑම ප්‍රශ්නයක් ගත්තාම බලන්න මුලට ගිහිල්ලා දවසක ඒ ප්‍රශ්නයක් විදියට නෙමෙයි අපිට විසඳුමක් විදියට තිබුණේ. එදා වෙන ප්‍රශ්නයක් තිබ්බා, ඒ ප්‍රශ්නෙට ගත්ත විසඳුමක්. හැබැයි මේ විසඳුම අද වෙනකොට අලුත් ප්‍රශ්නයක් බවට පත් වෙලා දැන් අපිට අලුත් විසඳුමක් ඕන. ඉතින් ආයෙත් අපි අලුත් විසඳුමක් දෙනවා මේ ප්‍රශ්න ඉවසන්න බැරි නිසා. දැන් හරි කියලා හිතනවා. හැබැයි මේ විසඳුම කුමක් හෝ ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ පිළිතුර කියන ස්වභාවය වෙනස් වෙලා විපරිණාමයට පත් වෙලා පිළිතුර අලුත් ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එතට අපි මේ අද විසඳන්නට හදන්නේ කලින් තිබුණු ප්‍රශ්නයක, ඊටත් කලින් තිබුණු ප්‍රශ්නයක, ඊටත් කලින් තිබුණු ප්‍රශ්නයක, කවදා හදාගත්ත ප්‍රශ්නයකද දන්නේ දීපු පිළිතුරකට තමයි අද මේ අපි ආයෙ අලුත් උත්තරයක් දෙන්න හදන්නේ. කවදා පටන් ගත්ත ප්‍රශ්නයද දන්නේ අපි අද මේ විසඳන්නේ හදන්නේ. එච්චර අතීතයක් අපිට පේන්නේ නැහැ. මේ ජීවිතය ඇතුළේ පේන්නේත් නැහැ. දැන් හැම එනිසා හැම විටම මේ ප්‍රශ්නේ අලුත් විදියට තමයි අපේ අලුත් ප්‍රශ්නය. හැබැයි ඉවසන්ට පුළුවන් නම් එතනින් ඒ ඉවර කරන්න පුළුවන්. බොහෝ විට ඉවර කරන්න පුළුවන්. අලුත් ප්‍රශ්න වැලක් හදාගන්න නැතුව කෙසේ හෝ මේ භවනාව ඇතුලේ ඔබ ඉවසන කෙනෙක් බවට පත් වෙනවා. රිදෙනවා, තාම රිදෙනවා, ඉරියව්ව රිදෙනවා. හැබැයි අපි බලන ඉවසන්ට පුළුවන්ද මීට වඩා වේදනා අපි ඉවසලා නැද්ද ජීවිතේ? මීට වඩා වේදනා වෙන අයට ඉවසන්ට වෙලා නැද්ද? මට නැති වුණත් අපට නැති වුණත් වෙනත් මිනිස්සු ගත්තහම ඒ අයට ඉවසන්ට වෙලා නැද්ද? ඉවසලා නැද්ද? එහෙමනම් ඇයි අපිට බැරි දැන් ඉවසන්ට? මේ විදිහට අපවම කිසියම් උත්තේජනයකට, ධෛර්යයකට, උද්‍යෝගයකට පත් කර ගනිමින් ඉරියව්වේ ඉන්නවා. අර වේදනාවම අරමුණු කරගෙන. දැන් මේ කියන්නේ පැය 3-4ක භාවනාවක් ගැන නෙමෙයි, සමහරට විනාඩි 15ක, විනාඩි 40ක, උපරිම පැයක විතර භාවනාවක්. උපරිම පැයක් හොඳට මැදි, ඊට වැඩි ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ උපරිම කාලේ ඉන්න අතර මේ ප්‍රශ්නේ එනවා. විනාඩි 1වෙනි විනාඩි 5ෙන් එන්න පුළුවන්. ඒ නිසා මේ අන්තයකට යන ගමනක් කියලා හිතන්න එපා. මේ වරුවක් එක ඉරියව්වේ වාඩි වෙලා ඉන්න තමයි මේ කියන්නේ. නෑ, එහෙම නෙමෙයි. කෙටි වෙලාවක් හොඳටම ඇති මේ ප්‍රශ්නෙට මූණ දෙන්න, ප්‍රශ්නේ තේරුම් ගන්න. එම අපවම අප ධෛර්යයට පත් කරගනිමින් අපේම ආත්ම ධෛර්යය, ආත්ම ශක්තිය සහ ආත්ම විශ්වාසය අප විසින්ම වර්ධනය කරගනු ලබමින් අපි ඉන්න බලනවා. මේ වේදනාවට අවධානය හරියටම කොයිද තියෙන්නේ කියලා බලමින් ඉන්නවා. මට හොඳටම දාඩිය දාන්න පුළුවන්. ඇඟ මුළු ඇඟම රත් වෙන්න පුළුවන්. මුළු ඇඟම ගිනි කබලක් උඩ තිබ්බා වගේ රත් වෙලා හොඳටම දාඩිය දාන්න පුළුවන්. ඒ පරිච්ඡේදය කියවන්න පුළුවන් නම්, ඒ පරිච්ඡේදය කියවා අවසන් කරන්න පුළුවන් නම්, ඒ හරහා යන්න පුළුවන් නම් ඉවසීමෙන් ඒට හිත නරක් කරගන්න නැතිව අන්න ඊළඟ පරිච්ඡේදය හරීම සෞම්‍යයි, සුඛෝපභෝගී. හැබැයි මේ දෙවෙනි පරිච්ඡේදයට යන්න මේ පළවෙනි පරිච්ඡේදය කියවන්නට වෙනවා. හැම අකුරක් ගානෙම කියවලා, ඒ වාක්‍යයක් ගානෙ කියවලා නැවතුම් තිතට එනකල් එන්න වෙනවා. එතන ඉන් පස්සේ එහෙම හිටියොත් අන්න ඒ වේදනාව දැනෙන්නේ නැහැ කියන එක තේරෙනවා. දැන් රිදෙන්නේ නැහැ. දැන් කකියන්නේ නැහැ. හිරිවැටිලාද නැද්ද මොනවද දැනෙන්නේ නැහැ. හරි සැහැල්ලුවක් එන්න පටන් ගන්නවා. ඒ ඉරියව්ව ඇතුළෙම ලොකු සැහැල්ලුවක් අත්විඳින්න පටන් ගන්නවා. ඒතන ඕනේ තරම් වෙලා ඉන්න පුළුවන්. ඒක ඇත්ත නෙමෙයි. එහෙම හිතුණාට එහෙම ඉන්න බෑ. හැබැයි එහෙම හැඟීමක් එනවාට දැන් ඕනේ තරම් වෙලා ඉන්න පුළුවන්. වේදනාව ජය ගන්න පුළුවන් දෙයක් කියන කාරණය අවබෝධ වෙනවා. වේදනාවට පරදින්නත් පුළුවන් අපි. බොහෝ විට වෙන්නේ අපි වේදනාවට පරදින එක ඒ තමා අර හිත ඉදිරිපත් කරන විකල්ප දෙක. ඒ දෙකෙන් මොන විකල්පයක් ගත්තත් අපි වේදනාවට පරදිනවා. වෙන දෙයක් ගැන හිතෙヒතිමු. මේ ගැන හිතන්න ගියොත් රිදෙනවා. නැත්තම් ඉරියව් වෙනස් කරන්න. ඉතින් මේ මොන විකල්පයක් ගත්තත් අපි පරදිනවා. හැමදේම අපි පරදිනවා. පරාජිතයාට තමයි සසර තියෙන්නේ. පළවෙනි වතාවට කෙනෙකුට තේරෙනව නෑ වේදනාව ජය ගන්න පුළුවන්. සතුටින් ජය ගන්න පුළුවන් මේ දත්මිටි කාගෙන මොන කර්මයක්ද මන් දන්නේ කොයි වෙලේද බෙල්ලෙක් ගහන්නේ. දැන් ඒ විදිහට නෙමෙයි බොහොම සතුටින් සැහැල්ලුවෙන් සන්තෝෂයෙන් වේදනාව ජය ගන්න පුළුවන්. නෑ වේදනාවට අකමැති වෙන්න වෙන්න රිදෙනවා වැඩි. වේදනාවට ප්‍රතික්‍රියා දක්වන්න මෙයා ඉන්න බෑ අමාරුයි අයියෝ මොන කරුමයද එහෙම හිතන්න රිදෙනවා වැඩි. ලෙඩ වැඩි. හැබැයි ඒක පිළිගන්න ඉවසන්න සතුටින් බාර ගන්න ඒ වේදනාව වෙනස් වෙනවා. වේදනාවට බෑ සතුටින් ඉන්න කෙනෙක්ව අඬවන්න. අඬන කෙනෙක්ගේ ඇහැට ඇඟිල්ලෙන් තවා ඉන්න පුළුවන් වේදනාවට. ඒක තමයි වේදනාව හැමදාම කරන්නේ. අඬන්න බලන් ඉන්න අපේ ඇහැට අයිනෝ. ඇඟිල්ලනේ මුළු අතින්ම ඇඟිලි 10ෙන්ම අයිනෝ. අපි සතුටින් hina වෙන්න නම් ඉන්නේ hina වෙමින් නම් ඉන්නේ එහෙම කෙනෙක්ව අඬවන්න ලේසියෙන් වේදනාවකට බෑ. මානසික සතුට කියන දේ අන්න මතුවෙනවා උපදිනවා මේ භවනාව ඇතුලේ. මානසික සතුට සාමාන්‍යයෙන් ශරීරය කියනවා නම් රිදෙනවා කියලා හිතත් කියනවා ඔව් තමයි රිදෙනවා. ඒතර ශරීරයටත් රිදෙනවා හිතටත් රිදෙනවා. මේ දෙන්න එකට තමයි දුක් විඳින්නේ. ශරීරයේ කිව්වොත් රිදෙනවා කියලා හිත පුරුදු වෙලා නැහැ. අනේ මට නම් හරි ෂෝක් ජොලි කියලා කියන්න. කවදාවත් ඒ බොළඳ හිත, බාල හිත, බිලිඳු හිත, ලදරු හිත, නොමේරු හිත, අපරිණත හිත, සාංශාරික හිත පුහුණු වෙලා නැහැ කියන්නේ නෑ මට නම් රිදෙන්නේ නැහැ කියලා. ශරීරයේ රිදෙනවා කියපු ගමන් ශරීරයේ ලෙඩයි කියූ ගමන් මට ටිකක් අසනීපයි මට අද හරි නැහැ කියපු ගමන් හිත කියන ඕ මටත් හරි නෑ දෙගුණයක් එයාට හරි නෑ. ශරීරයට පොඩ්ඩක් රිදෙනකොට හිතට ඒ වගේ දහ ගුණයක් රිදෙනවා. එහෙම දුබල හිතක්. ඒ දුබල හිත තමයි සසර යන්නේ. මෙපමණ දුර ගමනක් එන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි ප්‍රබල ශක්තියක් තියෙන්න ඕනේ. ප්‍රබල චිත්තයක්. නෑ හිත දුර්වල වෙන්න තමයි සංසාරෙ දික් වෙන්නේ. පළවෙනි වතාවට හිත කියනවා ඔබට රිදෙනවා ඇති. හැබැයි මට හරි සුවයක් සනීපයක්. මම මාතුලින් අත්දකින්න ලොකු සතුටක්. මම ඉවසීම ගැන මට සතුටුයි. මට දරාගෙන ඉන්න පුළුවන් හැකියාව ගැන සතුටුයි. මම පැනලා දුවපු නැති එක ගැන සතුටුයි. ඔබට ද්වේෂ නොකරන එක ගැන මට සතුටුයි. වෙනදා මං ද්වේෂ කරනවා ශරීරේ කොහේ හරි රිදෙන්න පටන් ගත්ත ගමන් දතක් කියන්න පටන් ගත්ත ගමන් ඉසේ රදයක් ආ ගමන් බඩේ අමාරුවක් හැදුණු ගමන් මං ඒවට ද්වේෂ කරනවා. ඔබට ද්වේෂ කරනවා මොන කර්මයක්ද මොන අවාසනාවක්ද මොන ලෙඩක්ද මේක හැබැයි මං අද ඔබට ද්වේෂ කරන්නේ. ඒතර ද්වේෂ කරන්න කරන්න මං දුක් විඳා. ඒ ද්වේෂ කරන හිත හැම විටම දුක් විඳිනවා. ලොකු දුකක් විඳිනවා ද්වේෂ කරන හිත වර්තමාන වශයෙන්. ඒතර වර්තමාන වශයෙන් හිත ශාරීරික වේදනාවකට ඒ ශරීරයට ද්වේෂ කරන විට ඒ කායික වේදනාව දෙගුණ තෙගුණ වෙනවා. දැන් ඒ තුවාලෙට බෙහෙත් නෙමෙයිනේ දාන්නේ විසනේ. ද්වේෂය කියන්නේ වසක්නේ විසක්නේ. එතකොට මේ වේදනාව නැමැති තුවාලෙට කායික වේදනාව නැමැති තුවාලෙට මනස දෙන්නේ වස. අකමැති වෙමින් විරුද්ධ වෙමින් නුරුස්නා බවින් ගැටෙමින් ප්‍රතික්ෂේප කරමින් ඉන්දර දෙන්නේ. ඉදරේ වේදනාව තව වැඩි වෙනවා. දැන් ඇඟට බෑ ඒක දරා ගන්න. මොකද හිතත් ඒ තව රිද්දනවා ඇඟ. සකයේ දරා ගන්න පුළුවන් හැකියාව අඩු වෙලා යනවා. හිතේ ද්වේෂය වැඩි වෙන්න වැඩි වෙන්න කායික ප්‍රතිශක්තිය අඩු වෙවි යනවා. කය නිකම්ම ලෙඩ වෙනවා. නිකම්ම දුර්වල වෙනවා. නිකම්ම බැරි වෙනවා වාඩි වෙලා ඉන්න බැරි වෙනවා. ඒ බැරි වෙන්නේ කයේ ප්‍රශ්නයක් නිසා නෙමේ මේ මනස කරන හුනියම නිසා. හැබැයි දැන් මනස පුහුණු කරනවා භවනාවේදී සුභවාදී විදිහට ධනාත්මක විදිහට මේ ශරීරයට උදව් කරන්න බාධා කරන්න නෙමෙයි හැමදේම මනස කරේ ශරීරයට බාධා කරන එක ශරීරය දුර්වල කරන එක. හැබැයි දැන් මනස පුහුණු කරනවා ශරීරයට උදව් කරන්න. ඒ උදව් කරන්න පුළුවන් ක්‍රමය මොකද්ද? එකට දුක් විඳලා නෙමෙයි. අපි හිතනවා දුකෙන් ඉන්න කෙනෙකුට උදව් කරන්න පුළුවන් ක්‍රමය තමයි එයත් එක්ක එකතු වෙලා එකට විඳින එක. ආයෙත් අපි දෙන්නම එකට අඬමු, එකට වැළපෙමු, එකට විලාපතියමු. එහෙම එකට විලාප තිබ්බා කියලා එකට ඇඬුවා කියලා දුක අනිත් කෙනාගේ දුක අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒක මොහොතකට හිතෙන්න පුළුවන් මං තනි නෑ කියලා. හැබැයි ඒක නෙවෙයිනේ අඬන්නේ වෙන ප්‍රශ්නයක් නිසානේ. ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අඬන හිත නොහඬන හිතක් බවට පත් වෙන්නේ නැහැ. මුළු ලෝකෙම එකතු වෙලා අපිත් එක්ක ඇඬුවත් එක්කෙනෙක් නෙමෙයි මුළු ලෝකෙම එකතුනා කියන්නේ අපිත් එක්ක අඬන්න. හැබැයි අපේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැනේ. අඬන කෙනෙක් නොහඬන කෙනෙක් බවට පත් වෙන්නේ නැහනේ. තවත් අපි අඬයි. අඬන කෙනෙකුට උදව් කරන්න අවශ්‍ය නම් දුක් විඳින කෙනෙකුට ඔබට අවශ්‍ය නම් උදව්වක් කරන්න ඔබ මුලින් නොහඬන කෙනෙකු බවට පත් වෙන්නට ඕනේ. නොහඬන කෙනෙකුට තමා හඬන කෙනෙකුට උදව් කරන්න පුළුවන්. දුක් නොවිඳින කෙනෙකුට තමා දුක් විඳින කෙනෙකුට අත දෙන්න පුළුවන්. හිත පුහුණු කරනවා දුක් නොවිඳින ස්වභාවයකට. ඔය ඇඟ රිදෙනවා. හැබැයි වාගින්නේ ඔයාට නෙමෙයිනේ රිදෙන්නේ. ඔයාට මානසික ප්‍රශ්නයක් නැහැනේ රිදෙන්න. තියෙන්නේ කායික ප්‍රශ්නයක් විතරයි. ඔය කොන්ද රිදෙනවා. ඒක කායික ප්‍රශ්නයක්. හැබැයි වෙන මානසික ප්‍රශ්නයක් නැහැනේ. ඔයා හදාගන්න එපා මානසික ප්‍රශ්නයක් මෙතන. හිත පුහුණු කරනවා ප්‍රශ්නයක් හදාගන්න නැතිව අපහසුතාවයක් එක්ක ඉන්න. එතකොට මෙතන තියෙන්නේ අපහසුතාවයක් පමණයි. ප්‍රශ්නයක් නැහැ. මේ දෙක වෙන් කරගන්න භාවනාව අපිට උදව් කරනවා. අපහසුතා සහ ප්‍රශ්න. ප්‍රශ්න කියන්නේ අපි හදාගන්න දේවල්. අපහසුතා කියන්නේ විවිධ හේතු නිසා මතුවෙන දේවල්. මේ දෙක දෙකක්. ඒතර අපහසුතා ඉතිරි වෙනවා. කොපමණ භවනා කළත් කොපමණ භවනාවෙන් දියුණු වුණත් අපහසුතා ඉතිරි වෙයි. අපහසුතා වලට මුණ පාන්න වෙයි. සමහර වෙලාවල් තියෙන්න පුළුවන් භවනාවෙන් කෙනෙකුට ඒ සියලුම අපහසුතා වලින් ඈත් වෙලා తాවකාලික වශයෙන් කිසියම් සමාපත්තියක ඉන්න කෙනෙකුට පුළුවන්. හැබැයි ඒක తాවකාලිකයිනේ. එතනින් ආව ගමන් එළියට ආ ගමන් නැවත අපහසුතාව තියෙනවා. සීතල කාලේ හිතල දැනෙනවා, රස්නේ කාලේ රස්නේ, බඩගිනි වෙලාවට බඩගිනි, තිබා නිදිමත, මේ ඔක්කොම දැනෙන්න පටන් ගන්නවා. ආර්ථික අපහසුතා තියෙනවා නේද? ඒව දැනෙන්න පටන් ගන්නවා. අහල පහලින් එන අපහසුතා. හැබැයි මේවා ප්‍රශ්න නෙමෙයි. ප්‍රශ්නයක් වෙන්න නම් ඒට මනස මුල් වෙලා අකමැති වෙලා ඒට ද්වේෂ කරලා හදා ගන්නට ඕනේ මානසික ව්‍යාකූල බවක්. මේ වැදගත් පාඩම මේ තමා එකම පාඩම අපි ඉගෙන ගන්නට ඕනේ. මේ පාඩම ඉගෙන ගත්තොත් ඒ හොඳටම ඇති. අතර මේ සරල වූත් ගැඹුරු වූත් එකම පාඩම අපිට මේ පුංචි ඉරියව්ව පිළිබඳ කරන භවනාවෙන් ඉගෙන ගන්න පුළුවන්. කොහොමද අපහසුතාවයක් එක්ක ඉන්නේ? ඒ ප්‍රශ්නයක් කරගන්න නැතුව, ඒට ද්වේෂ කරන්න නැතුව, වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව දැන් මෙතන රිදෙනවනේ. ඒක තමයි ඇත්ත වර්තමාන යථාර්ථය. ඉතින් අපිට පුළුවන් නෑ වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න නෑ. පා වෙනවා වගේ දැනෙන්න ඕනේ. එහෙම අහලා තියෙනවා භාවනා කරනකොට මුළු ඇඟම නොදැනී යන්න ඕනේ. පුළුන් පොදක් වගේ වෙන්න ඕනේ. දැන් එහෙම බලාපොරොත්තු වුණාට ඒක නෙමෙයි නේ ඇත්ත වර්තමාන ඇත්ත රිදෙනවා. ඒ වර්තමාන යථාර්ථය පිළිගන්නේ නැතුව වෙනම සිතවිල්ලකින් කියන දෙයක් අපි හොයනවා නම්, ඉල්ලනවා නම්, බලාපොරොත්තු වෙනවා නම් ඒ දෙය අතර ලොකු ගැටුමක්. ඒ ගැටුමට තමයි අතෘප්තිය කියන්නේ. ඒ ගැටුමට තමයි දුක කියන්නේ. දැන් මෙතන පුහුණු වෙනවා වර්තමාන යථාර්ථයේ ඒ වූ ආකාරයෙන්ම පිළිගන්න. ඔයාට අමාරුයි. හිත කියන ඔයාට අමාරුයි. මන් දන්නවා. ඉඩ දෙන්න මට ඔබට පිහිට වෙන්න. මට දැන් පුළුවන් ඔබට උදව් කරන්න. මොකද මම විඳින්නේ නෑ. මට ප්‍රශ්නයක් නෑ මෙතන. මම ඉන්නේ සැහැල්ලුවේ. ඒ නිසා මට පුළුවන් ඔයාට උදව් කරන්න. ඒ මානසික සතුට, මානසික ප්‍රමෝදය, මානසික ප්‍රබෝධය, මානසික සැනසිල්ල, මානසික සාමකාමී බව එකතු වෙන විට අන්න ශරීරයට දරා ගන්න පුළුවන් ශක්තිය වැඩි වෙලා යනවා. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. ශරීරයේ තනියම නෙමෙයිනේ උලන්ට ඕනේ, හිතත් උදව් කරන. ඉස්සෙල්ලා හිත කරේ ශරීරය ඇදලා දානවා බිමට. එයාට නැකිටින්න දෙන්නෙම නැහැ. එයාට අමාරුයි කියපු ගමන් හිත කියනවා මට ඊට වැඩිය අමාරුයි. ඒ කොහොමද මෙයා නැකිටින්නේ? දැන් ශරීරයට පුළුවන් නැකිටින්න. මොකද හිත අත දෙනවා, හිත උදව් කරනවා. හිතේ කිසියම් ප්‍රතිශතයක උදව්වක් ශරීරයට ලැබෙන විට 1%ක් වෙන්න පුළුවන්. ඒ ශරීරයට ලෝකයක් ලැබුණා වගේ. මුළු ලෝකෙම ලැබුණත් ශරීරයට ඊට වැඩිය වටිනවා තමන්ගෙම හිතෙන් ලැබෙන මේ අංශු මාත්‍රයක උදව්ව. මොකද ඒක තමයි ඇත්තම උදව්ව, හිතින් ලැබෙන දේ ශරීරයට. තමා ශරීරය එදා මෙදා අතුර හිතින් බලාපොරොත්තු වුණ දේ. දැන් මේ දෙන්න එකට මේ ගමන ආවේ හිතයි ගතයි එකිනෙකාට උදව් කරගන්න ඕනේ කියන බලාපොරොත්තු වෙන්නේ. හිත හිතුවා මෙයා මට උදව් කරයි මං හොයන සැප ලබලා දෙන්න. මෙයා හිතට බෑ ශරීරේ නැතුව එයාට ඕනේ සැප ගන්න. මොකද එයා සැප විදිහට ගන්නේ අර ඉන්ද්‍රිය පිනවීම තමයි. හිත දන්නේ. ඉතින් ඒ සැප ගන්න හිතට බෑ තනියම. යාට ඕනේ ඇහැ ඕනේ, කන ඕනේ, දිව ඕනේ, නාසය ඕනේ, මුළු ශරීරේම ඕනේ. ඒ බලාපොරොත්තුෙන් තමයි හිත ගතත් එක්ක එකතු වෙන්නේ. ඒතර එහෙම එකතු වෙනකොට ශරීරය බලාපොරොත්තු වුණා මෙයා මට උදව් කරයි. මෙයාව මං සතුටු කරන බව ඇත්ත. හැබැයි ඒ සතුටු කරනකොට මට උදව් කරයි. හැබැයි උදව්ව නෙමෙයි කලේ හැමදේම බාධා කිරිල්ලක්, කරදර කිරීමක්, ආපස්සට ඇදීමක් කලේ. දැන් පළවෙනි වතාවට ශරීරයට තමන්ගෙම මනසේ අනුග්‍රහය ලැබෙනවා. ඊට වඩා දෙයක් නැහැ ශරීරයට. ඊට වඩා මොකද්ද තියෙන්නේ? ඔබ ජීවිත කාලයක් කාගෙන් හරි බලාපොරොත්තු වුණා නම්, ජීවිත කාලයක් එකට හිටිය කෙනෙක්ගෙන් ඔබ ජීවිත කාලයෙන් බලාපොරොත්තු වෙනවා මට කරදරයක් වුණාම උදව් කරයි, මට ප්‍රශ්නයක් වුණාම ඇහුම්කන් දෙයි, මට අඩුපාඩුවක් වුණාම අත දෙයි. මේක කලේ නෑ. ඒ බලාපොරොත්තු බලාපොරොත්තුවක් විදිහට, ඒ සිහිනයක් විදිහට ඉටු නොවන සිහිනයක් විදියට, ඉටු නොවන බලාපොරොත්තුවක් විදියට, සැබෑ නොවන ස්වප්නයක් විදියට හැමදාම තිබ්බ ජීවිත කාලෙම. මේ මොන දුකකද ඔබ ඉන්නේ? මොන දුකකද අපි ඉන්නේ? ඒ තමයි ඇත්තම දුක. ඒ කියන්න කෙනෙකුත් නැහැ. ඉන්නේ එකම එක්කෙනයි. එයාට කියලා වැඩකුත් නැහැ. හැබැයි වෙන කියන්න කෙනෙකුත් නැහැ. දැන් එහෙම අපායක හිටිය කෙනෙකුට පළවෙනි වතාවට අන්න අර මෙදා මෙදා තුර බලාපොරොත්තු වුණු දේ, ඒ බලාපොරොත්තු ඉටු වෙන්න පටන් ගත්තාම මොන විදිහේ සැනසෙල්ලක්, මොන විදිහේ ආස්වාදයක්, මොන විදිහේ සතුටක්, ප්‍රමෝදයක් දැනෙයිද? අන්න ඒ සතුට, ප්‍රීතිය, ප්‍රමෝදය, සැහැල්ලුව, සුඛය ශරීරයට දැනෙන්න පටන් ගන්නවා. හිත මෙතෙන්ට එකතු වුණාම, යාළුවෙක් විදිහට එකතු වුණාම, උපකාරක මිත්‍රයෙක් විදිහට එකතු වුණාම, ඒ තමයි භාවනාවෙන් කෙනෙකු අත්දකින පළවෙනි සනීපය, සුවය. මේ ශරීරයට දැනෙන සැප. එනෙමේ අවසාන සුඛය, එනෙමේ පරම සුඛය, එනෙමේ උතුම්ම සුඛය. නමුත් මේ සැපය, මේ සුඛය මෙතෙකයි පමන කරන්නට බැහැ. පමනටම අතිවිශාලයි. මක් නිසාද? ඒ තමයි ජීවිතේ පළවෙනි වතාවට මෙයා තමා තුලින් විඳින සැප. ඊට අපිව තනි කරලා තැනින් තැනට දුවනවා. මක් නිසාද? එයා ඉන්නේ බඩගින්නේ. එයා ඉන්නේ තිබහයේ. එයාගේ බඩ ඒ කුසගින්න කවදාවත් හරියට නිවුනේ නැහැ. ඒ පිපාසයේ තිබහ කවදාවත් හරියට නිවුනේ නැහැ, සංසිඳුනේ නැහැ. ඒ නිසා හැමදෑම මනස හිටියේ සැප පිළිබඳ තිබහකින්, පිපාසයකින් සහ කුසගින්නකින්. තිබහ, පිපාසයේ, කුසගින්න නිවා ගන්නට බෑ. මොකද මනස ඉන්නේ කාන්තාරයක, කතරක. එනිසා මනස දුවනවා, ඉදවන්න පුළුවන් උපරීම දුර ඒ කාන්තාරේ. කොහේ හරි තැනක කෙම්බිමක් ඇති කියලා මතකයේ ඔස්සේ අතීතයට දුවනවා, බලාපොරොත්තු ඔස්සේ අනාගතයට දුවනවා. කොහේ හරි තැනක ඇති කෙම්බිමක්, ඇති උල්පතක්, ඇති සිසිල් පැන්. කොච්චර දිව්වත් ලැබෙන්නේ නැහැ. මේක මිරිගුවක්. දුවන්න මනස හෙම්බත් වෙනවා, විඩාවටපත් වෙනවා, ක්ලාන්ත වෙනවා. ඉතින් එතනින්න තව තැනක් තියා බලලා අත නැති කියලා දුවනවා. ඉතින් මේ තමයි දුවන මනස. මනස දුවන්නේ මේ හේතුව නිසා. එහෙම සසර කතරේ මනස දිව්වා 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 තිබහින් පිපාසයෙන් සහ සාගින්නෙන් එදා මෙදා තුර එකම එක පෑන් පොදක්වත් නොලැබී. හැබැයි හිතේ හැටියට පිපාසයේ තිබහ සහ සාගින්න නිවාගන්න ඊළඟ තැනින් ලැබෙයි කියන බලාපොරොත්තුවත් එක්ක. ඒ බලාපොරොත්තුව දිගටම තියෙනවා. හැබැයි ඉතු වෙලා නැහැ. ඒ නිසා මේ මනස හෙම්බත් වෙලා ඉන්නේ, විඩාවටපත් වෙලා. මෙපමණ කල් දුවලා විඩාවටපත් වෙලා. හැබැයි තාම බලාපොරොත්තුවක් තියෙනවා, ඊළඟ වතාවෙවත් මට මගේ බඩගින්න නිවා ගන්නට ලැබෙයි. මට පැම් පොදක් ලැබෙයි. මගේ තිබහ සම්පූර්ණයෙන්ම සංසිඳවා ගන්න. දැන් එහෙම දුවන මනස පළවෙනි වතාවට මේ අත්දැකීම ඇතුලේ මේ ශරීරයත් එක්ක, ශරීරයට උපකාරක මිත්‍රයෙක් විදිහට, ශරීරයේ ප්‍රශ්නය, ගැටලුව තමන්ගේ ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න හදනකොට, මෙතන නවතින විට, මේ වර්තමානයේ පදිංචි වන විට අන්න මනසට වැටහෙනවා මේ තමා උල්පත. මනසට පළවෙනි වතාවට උල්පත පේන්න පටන් ගන්නවා. වර්තමානයේ කියන්නේ කල්යාණ මිත්‍රවරුනි මේ මොහොත කියන්නේ උල්පතක් නොසිඳෙන උල්පතක්. ඉතර මෙතනම තමන්ගේ ගේ ඇතුළෙම උල්පත තියාගෙන තමා මනස මේ කාන්තාරය ඇතුළේ ඒ පැත්තටයි මේ පැත්තටයි දිව්වේ තිබහින් පිපාසයෙන් සහ සාගින්නෙන් දකින දකින මිරිගුව පස්සේ ක්ලාන්ත වෙමින්. පළවෙනි වතාවට ඒ මනසට තේරෙනවා මේ උල්පත මගේ ගේ ඇතුළෙනේ තියෙන්නේ. පැනසිල්ලේ උල්පත, ශාන්තියේ උල්පත, ප්‍රමෝදයේ උල්පත, සන්තෘප්තියේ උල්පත. එතකොට ඒ මනසට ආයි දුවන්න ඕනේද? ආයි දුවයිද? මේ උල්පත තුල මනස තැන්පත් වෙනවා, සංසිඳෙනවා. එයාට දුවන්න කිව්වත් දුවන්නේ නැහැ. මනස තුලම ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. ඒතර ඒකාග්‍රතාව කියන්නේ බාහිරින් එන දෙයක් නෙමෙයි. බලහත්කාරයෙන් ඒකාග්‍ර කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. කැමැත්තෙන්ම සතුටින්ම ප්‍රමුදිතව සිදුවන තැන්පත් වීමක්, අවබෝධයෙන් වෙන දෙයක්. එයත් සැප විඳිනවා, මනසත් හිතත් සැප විඳිනවා. ඒ කයයි හිතයි සැප විඳින විට හිතත් තැන්පත් වෙනවා, ගතත් තැන්පත් වෙනවා. ඒ සැපය ඇතුලේ දෙන්නම ඒකාග්‍ර වෙනවා, තැන්පත් වෙනවා, ඒකාත්මික වෙනවා, සමාහිත වෙනවා. ඒ දෙදෙනාම සමාහිත වූ අවස්ථාවේ තමා කෙනෙකුට ඇත්ත තේරුම් ගන්න පුළුවන්. සත්‍යය වටහා ගන්න පුළුවන්. යථා ස්වභාවය දකින්න පුළුවන්. තෙක් ඇත්ත පේන්නේ නැහැ. මිරිගුවක් තමයි හැම විටම ඇත්තක් විදියට දැක්කේ. හීනයක් තමයි හැම විටම සැබෑවක් විදියට පිළිගත්තේ. තතේ බඳු సౌందర్యාත්මක ගමනකටයි කල්යාණ මිත්‍රවරුනි ඔබ අප මේ මැදින් පුර පසුලස්සක් බොහෝ දින පාතබන්නේ පාතබුවේ. ප්‍රධාන පියවරේ කවදා හරි ලැබෙන සැපක් සතුටක් ගැන නෙවෙයි අපි කතා කරන්නේ, මේ පළවෙනි පියවරේම ලැබෙන සැනසිල්ල ගැනයි, සංසිඳීම ගැනයි. ඒ වර්තමාන සැප, වර්තමාන සැනසිල්ල, වර්තමාන අස්වැසීම කල්පනාවෙන් විඳින්න, වර්තමාන සුවයට සාක්ෂි කරුවෙක් වෙන්න තමා තුළින්ම. හැම දිනාටම තිරුවන් සරණයි.